Honorable Jayanta Veerasinghe, 13 minutes. Order, please. Can the House propose a Honorable Member to preside the chamber, please? Honorable Nalin Fernando.
Garu Sabhapatumani, Chintaka Mayaduna Garu Mantrituma, Murasuma Sadaha Mayojana Karanu.
Thank you. Honorable Chintaka Mayaduna to the chair.
Garu Mantrituma, Avastava.
Thank you. Garu Mulasaranruda Mantritumani, Mevani Vadagat Panathak Pilibandava, Adahas Dakwimata, Mata Avastava Labadi Magana, Mam Pratamenma, Stutivantavin. Me Sabahave, Garu Adhikaranamattuma, Kalakatavatama Savanduna, ඉතාම හොඳ කතාවක් එතුමා කළා. ඒකම දායසිරි ජයසේකර මැතිතුමා, ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු කතාවල් මං අහගෙන හිටියා. අපි මෙවැනි අවස්ථාවක, ඉතාම කාලෝචිත අවස්ථාවක මේ රටට අත්‍යවශ්‍ය වෙන මේ පනත ගෙනාපු එක ගැන මම ප්‍රථමයෙන්ම ගරු අධිකරණ ඇමතිතුමාට මගේ ස්තුතිය පුදක. සුළු සුළු වෙනස් වීම් කීපයක් කළ යුතුයි. ඒවා අපි කමිටි ස්ටේජ් එකේදී කළ හැකි. එතුමා අහපු ප්‍රශ්නෙම මමත් අහනවා විරුද්ධ පක්ෂයෙන්. යම් කිසි කෙනෙක් කියනවා නම් මේකට විරුද්ධත්වය ප්‍රකාශ කර කර මේවා කෙරෙන්නේ නැහැ, අරක කෙරෙන්නේ නැහැ කීක කියනවා නම් මටත් අහන්න තියෙන්නේ තමුන්නාන්සලා විරුද්ධද දූෂණය නැති කරන්න ගේන පනතකට. එච්චරයි අහන්න තියෙන්නේ. දැන් මේ පනත දිහා බැලුවොත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරු වශයෙන් අපි මේක දැක්ක හැටිය දන්නවා. මොකද්ද මේකෙන් වෙන සාධනීය වෙනස? විශාල වෙනසක් සිද්ධ වෙනවා මෙතෙක් තිබිච්ච ක්‍රමයට වඩා. දූෂණය නැති කරන්න ගන්න තියෙන උපරිම පියවර අරගෙන තියෙන්නේ මෙතන මේ පනතෙන්. ගරු මූලාසරණුඩ මන්ත්‍රීතුමනි, මේකේ බැලුවොතින් මේ පනතේ අදහස ප්‍රකාශ කරලා තියෙන වෙන මේ ආකාරයට. මෙච්චරකල් තිබුණ පනත් නමුත් ඊට වඩා බොහොම පරිපූර්ණ ලෙස දූෂණයට සහ වංචාවට විරුද්ධව කටයුතු කරන්න ඉඩ සැලසෙන පනතක් මේක. අපි මේක අගය කළ යුතුයි. මේකේ විශේෂයෙන් කියලා තියෙනවා මේ පනතේ ප්‍රතිපාදන. දැන් බලන්න මොකද්ද හේතුව. දැන් අර සාමාන්‍යයෙන් මෙච්චරකල් තිබිච්ච අල්ලස නැති කරනවා, දූෂණය නැති කරනවා කියලා නිකම් වචනින් කියනවා වෙනුවට මේකට දාලා තියෙනවා බොහොම වැදගත් කරුණු කීපයක්. අල්ලස නැති කිරීම, දූෂණය නැති කිරීම ඔක්කොමටමත් එක්ක to conduct and coordinate educational activities on the prevention of bribery and corruption. මෙච්චරකල් මම දැක්කේ නැහැ මේක තියෙනවා එක පනතක. මම මේ ඉංග්‍රීසි පන්තෙන් කියවන්නේ දූෂණය පිටු දැකීම සහ දූෂණය මර්ධනය කිරීම පිළිබඳව අධ්‍යාපන කටයුතු කළා. ඒ පිළිබඳව අධ්‍යාපනයක් දීමත් ජනතාවට මේකෙන් කියලා තියෙනවා. ඒ මෙච්චරකල් තිබිච්ච නැති, කවදාකවත් තිබිච්ච නැති දෙයක්. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. අනිත් එක බලන්න මේ කොමිසමට පත් කරන උදවිය, පත් කරන අය පිළිබඳව මෙච්චරකල් මේවට දැම්මේ හුඟක් වෙලාවට එක්කෝ විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන්, නැත්නම් විශ්‍රාම ගිය විනිශ්චයකාරවරු. නම් මෙතන සාධනීය වෙනසක් කරලා තියෙනවා මේ කොමිසමට පත් කරන පිළිස පිළිබඳව. මෙවැනි දෙයක් මම මේ දැක්කමයි මම මේක බොහොම අගය කරනවා. කාවද මේකට පත් කරන්නේ? මේකට පත් කරන්නේ නිකම් පෙන්ෂන් ගිය කොහෙවත් ඉන්න උදවිය නෙවෙයි, අවුරුදු 62කට අඩු. සහ මේ පත් කරන අය කවුද? නීතිය පිළිබඳව විශාරදත්වයක් දරන, එහෙම නැත්නම් ෆොරෙන්සික් වෝහාරික ඔඩිටින්, ෆොරෙන්සික් ඔඩිටින් වෝහාරික එකවුන්ටින් අර ඒක එන්ජිනියරින්. දැන් මේක බොහොම වැදගත්. මෙච්චර කාල මේවට දැම්මද එන්ජිනියරින් දන්නේ නැහැ. ඇයි? මොකක් හරි පනතක් පිළිබඳව යම් කිසි මුදලක් ඉල්ලලා තිබුණොත් යම් කිසි කෙනෙක් ඒකේ තියෙනවා නම් එන්ජිනේරුවරයෙකු දෙන්න ඕනේ උපදෙස්, ඒක කරන්න පුළුවන්. ඒ ආදී වශයෙන් ඉතාම සමාජයේ ප්‍රබුද්ධ පිරිසක් නානාවිධ තනතුරු වලින් කුසලතාවයන්ගෙන් පරිපූර්ණ පිරිසක් මේකට පත් වෙන්නේ. අන්න ඒ නිසා මෙච්චර කල් කිසිත් දවසක නොතිබුණ විශේෂඥ පිරිසක් දාලයි මේ කොමිසම පටන් ගන්න. නිකං ස්වාධීන කොමිසමක් කියලා කටෙන් කිව්වට බෑ. මේ කොමිසම අන්‍ය අත්‍යවශ්‍ය ලෙසම ස්වාධීන කොමිසමක් වෙනවාමයි. ඊළඟට මේ කොමිසමට දීලා තියෙන බලතල සහ මේ කොමිසම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරනකොට එවැනි කොමිසමක නිලධාරීන්ට යම්කිසි ඔවුන් දරන තරතුරු පිළිබඳව යම්කිසි ශක්තියක් තියෙනවා. අන්න ඒක තියෙනවා. මේ පනති විශේෂයෙන් කියලා තියෙනවා මේ කොමිසමේ නිලධාරියෙක් අස් කරනවා නම් කොහොමද කරන්න ඕනේ? නිකම් මේ හිටපැටිය කියන්න බෑ ගෙදර යන්න කියලා. පාර්ලිමන්ට් එකේ යෝජනාවක් ගේන්න ඕනේ. ඒ යෝජනාව ගේනකොට තුනෙන් එකක් මන්ත්‍රීන් කරුණු මත, පිළිගත හැකි කරුණු මත තුනෙන් එකක් අසං කළා තමයි ඒක කියන්නේ. එම නිසා ඇත්ත වශයෙන්ම ස්වාධීන කොමිසමක් මේ පත් වෙන්නේ නියත වශයෙන් ස්වාධීන කොමිසමක්. ඒ වගේම ප්‍රබුද්ධ නොඑක් නානාවිධ අංශ සම්බන්ධයෙන් දැනුම ඇති පිරිසක්. එම නිසා මං හිතනවා කිසි කෙනෙකුට කියන්න බෑ මේ පනතට විරුද්ධයි, අපි මේ පනත කෙරුවට කෙරෙන්නේ නෑ. කරුණා කරලා විරුද්ධ පක්ෂයක් වෙච්ච පළියට වචනෙට විරුද්ධ වෙන්න ලෑස්ති වෙන්න එපා මෙතනදී. එහෙම විරුද්ධ වෙනවා නම් කරුණාකර කියන්න, අපි විරුද්ධයි දූෂණ විරෝධී පනතකට කියලා. නිකම් මේ කතා කර කර එක එක දේවල් කියන්නේ මේ පනතේ තියෙන සාධනීය කරුණු පෙන්නලා පුදුමාකාර උත්සාහයක් නේද මේ අරගෙන තියෙන්නේ දූෂණේ නැති කරන්න. දැන් මේ පනතේ විශේෂ කාරණා කීපයකට මම අවධානය යොමු කරන්න ඕනේ කෙටියෙන් ලැබිලා තියෙන කාල සීමා සහිත නිසා. මං කියන්නට ඕනේ මෙච්චර කල් කිසිම පනතකින් පෞද්ගලිකංශයෙන් කෙරෙන දූෂිත වැඩ කටයුතු වලට දඬුවම් කිරීමක් සිද්ධ වුණේ නැහැ. මේක තමයි පළවෙනි අවස්ථාව. පෞද්ගලිකංශයේ කෙනෙක් වුණත් කොම්පැනි වලට මුවා වෙලා, විශාල කොන්ත්‍රාත් කරන කොම්පැනි වලට මුවා වෙලා අල්ලස් ගැනීමට හෝ දූෂණයට ලෑස්ති වුණොත් පෞද්ගලිකංශයට පවා තද බල දඬුවම් හම්බ වෙන ප්‍රතිපාදන් තියෙනවා මේ පනතේ. ඒ විතරක් නෙවෙයි, මම මේ ගරු අධිකරණ ඇමතිතුමාට කියන්නට ඕනේ, මං අර එකඟ වෙනවා දයාසිරි ජයසේකර ගරු මන්ත්‍රීතුමා කියපු කතාවට, මේ තියෙන දඬුවම් තව ටිකක් වැඩි කරන්න පුළුවන් නම් දඩෙත් වැඩි කරන්න පුළුවන් නම් හිර දඬුවමත් වැඩි කරන්න. ඒ කල්පනා කළ කරන්න. මොකද අනික් එක කෙනෙකුට කියලා තියෙනවා තමන්ගේ වත්කම් ප්‍රකාශ කරන්න කියලා. මං හරියට එකඟ වෙනවා අර මෙතන ප්‍රකාශ වෙච්ච අදහසට. මේ රටේ විතරක් නෙමෙයි පිට රටවල තියෙන වත්කමුත් දාන්න. ඒවා එලි නොකරොත් මේ රටේ වත්කම් එලි නොකෙරුවට දෙන දඬුවමට වඩා වැඩි දඬුවමක් දෙන්න ගරු ඇතුල් කරන්න ගරු අධිකරණ ඇමතිතුමනි, පිට රට තියෙන වත්කම් එලි නොකළොත් ඒකට මෙහෙ තියෙන වත්කම් එලි නොකළට වඩා දඬුවම් නියම කරනවා නම් ඔබතුමා මම ඒකටත් බොහොම සතුටු වෙනවා. ඔබතුමාලා මේ ඔබතුමා මේ ගෙනල්ලා තියෙන පනත මේ රටේ දූෂණය අල්ලස පිළිබඳව හුඟා කතිකාවක් නැති වෙලා තියෙන අවස්ථාවක මේ දූෂණය නැති කරන්න ගෙන ආපු හොඳම පනත හැටියට මම දකින්නේ මේ පනත. මේ පනතෙන් ඔය මේ පනතට විරුද්ධ වෙන කට්ටිය ඉන්නවනම් කියන්න අපි දූෂණය නැති කරන්නට විරුද්ධයි. ගරු අධිකරණ තුමා කියනවා මම අහගෙන හිටියා. එහෙනම් කියන්න. නිකම් බොරුවට එක එක කරුණු කිය කිය වෙනස් විරුද්ධ වෙන පල්ලෙට විරුද්ධ වෙන්න එපා. දැන් මේ පනතේ සුළු සුළු වෙනස්කම් කළ යුතු මං ඒව පෙන්වලා තිනවා කීපයක්. ඒවා අපිට මේක සම්මත වීමට පෙර කළ හැකි. දැන් බලන්න මෙච්චර කල් ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි කිසිම පනතකින් නොකැඩිච්ච මෙන්න මේ කරුණු ටික බලන්න. පුද්ගලික කෙනෙක් හෝ රජයේ කෙනෙක් යම් කිසි නිලධාරියෙක් මුණ ගැහිලා සාකච්ඡා කරන්නේ කියලා යම් මුදලක් ඉල්ලුවොත් හෝ යම් කිසි එවැනි දූෂිත ගනුදෙනුවක නිරත වුණොත් ඒ සඳහාත් කටයුතු කිරීමේ හැකියාව මේකේ තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක කාලයක්
ලැබෙනවා. මට පොඩ්ඩක් මේ විනාඩි කීපයක් දෙන්න. මේ මෙවැනි පනතක් ඒ තරම් වටින පනතක් මේක. දැන් විනාඩි කීපයක් දෙන්න මම මේකේ වැදගත්ම කරුණු කීපයක් පෙන්නනකම් කළා. ගරු අධිකරණ ඇමතිතුමනි ඔබතුමා මේ ගෙනල්ලා තියෙන පනතට ස්තුතිවන්ත වෙන අතරේ අර මෙතන කියවෙච්ච අදහස් කීපයකට මං අවධානය යොමු කරනවා. මේ පනස් පිළිබඳව බැලුවහම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේකේ වැදගත්ම කාරණාව තමයි මේ කොමසාරිස්වරුන් පාර්ලිමේන්තුවට වගකිව යුතු. අන්න එතන අනිවාර්යෙන් අපි දන්නවා පාර්ලිමේන්තුරු වග කිව යුතුයි කියනකොට ඒගොලන්ගේ වාර්තා මෙහෙ මේ පාර්ලිමේන්තුට ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තුවට වග කිවන් කියන කොමිසමක් කිව්වහම ඒ කොමිසමේ කටයුතු හරියාකාරව කෙරෙනවද නැද්ද කියලා බලන්න අධීක්ෂණය පැවරෙනවා පාර්ලිමේන්තුවට. එම නිසා මම මේක මට ලැබිලා තියෙන කාල සීමාව තමයි පෑ භාගයක් දුන්නා නම් මම ඒක හොඳ ලස්සනට පෙන්නනවා. නමුත් කාල සීමාව සීමිත නිසා මම මෙතනින් අවසන් කරනවා. නමුත් මම ගරු අධිකරණ ඇමතිතුමාට කියනවා බොහොම හොඳයි මේ ගෙනල්ලා තියෙන පනත කාලෝචිත පනතක්. තව ටිකක් පුළුවන් නම් මේකේ තියෙන දඩ සහ හිරදඬුවම් වැඩි කරන්න කියලා සහ අර පිට රටවල තියෙන මුදල් හැංගුවොත් ඒකත් ඉදිරිපත් කරන්න. නැත්තම් අපි ලෑස්ති නෑ කිසිම දූෂණයකට සම්බන්ධ වෙච්ච නැති අපි සෑහෙන පිරිසක් මෙතන ඉන්නවා. හැමෝන්ටම මඩ ගහනවා හොරු 225 කියලා. මොකද්ද මේකේ තේරුම?
ගරුවත් අපි කරලා දෙන්න අවසන් කරන්න.
ඉතින් එම නිසා ගරු අධිකරණ ඇමතිතුමනි ඉතාම අත්‍යවශ්‍ය අවස්ථාවක ඔබතුමා මේ ගෙනල්ලා තියෙන මේ පනත ගෙනීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. අපි ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහාය දෙනවා. ඒ පිළිබඳව මගේ ස්තුතිය පුදු කරමිනි. මට මේ වචන ස්වල්පේ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. ඒකම නිසි කාලයක් නොදීම ගැන ටිකක් පොඩි කනගාටුව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයක් අවශ්‍යයි.
ඔබතුමාට විනාඩි 13ක් කාලය දෙනවා. බොහොම ස්තුතියි. හොන්ඩබල් ඉස්හාක් රහමාන් මෙම්බර් යව 7 මිනිට්ස්.
ගරු සභාපතිතුමනි, මම හිතාම ආඩම්බර වෙනවා. අද දවසේදී අල්ලස් දූෂණ විරෝධී පනත ගෙනාපු කෙන. පෙවලාව එමැතුමත් ඉන්නවා. ඉතාම සතුටෙන් කතා කරන දෙයක් එමැතුමනි. අපි හැමේ කෙනාම බලන්න කෝණයට වඩාද වෙනස් විදියට අපි බලන්න ඕනෑ. අපි දන්නවා සිංගප්පූර් රටත් දූෂණ පිරිච්චි රටක්, ගරු එමැතුමනි. හැබැයි අද සිංගප්පූර් රටත් ලීකුවාන් යූ කියපු රාජනායකයෙක් ඇවිල්ලා ඒ රටේ අපිත් දන් මේ පාර්ලිමෙන්තුවේ මම දන්න විදිහට 225 දෙනාම ගියපු නැති අය නැතු ඇති. කෙළ බිඳුවක් දාන එමැතුමනි, එයි ඒ රටේ නීතිය හැම ස්ථීරම ඉදිරියට ආරං යන නිසා. එනිසා අපි අද අපේ ජනාධිපතිතුමා ගැනලා තියෙන මේ නීතිය ඔබතුමා 2015 ඉඳලා ගැනලා තියෙනවා. හැබැයි මම කියනවා මේක ස්ථීර ප්‍රතිපත්තියක් වශයෙන් ගේන්න ඕන එමැතුමනි. ඔබතුමාලා වෙනස් වෙනකොට වෙන පාලකයෙක් ඇවිලා වැක නැති කරන්න නැති විදියට තව අවුරුදු 10ක් 20ක් නැතුව එමැතුමා අවුරුදු 50ට 100ට අපි දිගටම මේක ස්ථීර කරගන්න ඕන විදියට ඔබතුමාලා නීතිය ගේන්න ඕනයි. හැම නැතුනොත් මීළඟ කෙනෙක් ඇවිලා මේක වෙනස් කරුවොත් මේක ඔබතුමා දාන නඩුවලින් වැඩක් නැහැ. එනිසා මම වාහකීමත් එක්ක මේ 225 දෙනාට ඉල්ලීමක් කරනවා. අපි මේක රට හදන්න ඕනයි, රට ඉදිරියට අරන් යන්න ඕනයි, අපි අනාගත දරුවන්ට රටක් ඇති කරගන්න ඕනයි. එහෙමනම් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ නීතිය හරියට කරගත්තොත් විතරයි අපිට ඉදිරි ගමනක් තියෙනවා. එහෙම නැත්නම් අපි එක එකනාට චෝදනා කරගෙන ආණ්ඩු පක්ෂේ ඉඳලා විපක්ෂයට, විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට එංගලි දික් කරලා හරියන්නේ නැහැ. අපි මෙතනින් හරි පටන් ගමු, අපි මෙතනින් හරි හදාගමු. මේ වැරදි නොතුව ඉදිරි අනාගතයක් අපේ දරුවන්ට හොඳ අනාගතයක් ඇති කරලා හොරකම් නැති දූෂණ නැති රටක් විදියට අපි ඉදිරියට අරගෙන යන්න කියලා මම අපේ ගරු එමැතුමනි ඔබගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි වත්කම් බැරකම් මන්ත්‍රීවරුට බාර දෙන්න කියලා තියෙනවා. හැබැයි මම ආඩම්බර වෙනවා, මම දේශපාලනට එන්න කලින් මම ව්‍යාපාරිකයෙක්. 2015 මම බාර දුන්නා, මෙදා පාරත් බාර දීලා තියෙනවා. හැබැයි මම උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉඳලා මම කතා කරනවා මේ 220 ජනතාවගේ බදු වලින් ගන්න මෙතකම රුපියලකවත් හොරකම් කරලා නැහැ. මම අල්ලස් ගත්ත නැහැ, කොමිෂන් ගත්ත නැහැ. ඒ වාගේ කිසිම වැරදි වැඩ වලට මම අනුමල දීලත් නැහැ. වැරදි වැඩ කරන උන්ට උපකාර කරලත් නැ මං කරලත් නැ ඉදිරියට මං කරන්නේත් නැ කියලා මේ උත්තරිත සභාවලි මම මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව දීපු වරමට උපකාරයක් වශයෙන් මම මෙතනදී වහකීමත් එක්ක කතා කරනවා. ඒ වගේම තමයි මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරට විතරයි නෑ, අද රටේ ඉන සියලුම නිලධාරිගලටත් මම ඉංග්‍රීසි දික් කරලා කතා කරනවා. හැම එක්කනාටම නෑ, වැරදි කරන අයට මම කියනවා මෙතනින් එහාටවත් අපි රට හදන්න ඕනයි, නීතිය ගේන්න ඕනයි, කතා කරලා වැඩක් නැහැ, හරියට අපි කටයුතු කරන්න ඕනයි කියලා හැම එක්කනාගම ඉල්ලීමක් කරනවා. එහෙම කරගත්තා නම් කවදාවත් මේ රටේ විනාශයක් වෙන්නේ නැහැ. ලෝකෙම දියුණු රාජ්‍යයක්ට වඩා අපේ රටේ සම්පත් තියෙනවා. හැබැයි සම්පත් තිබ්බට වැඩක් නැහැ, හරියට ඒ සම්පත් වල අපේ රටේ ප්‍රයෝජනයක් ගන්න නැති ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ගරුමන්තුමා, ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
හරි සභාපතිතුමනි, ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේදී මම අහන්න කියන දෙයක් තමයි මේ නීතිය අපි ස්ථීර කරමු, මෙතනින් එහාට ප්‍රශ්නයක් නැති රටක් විදිහට අපි ආරං යමු. මේ ලංකාව ඉන්න 222 මිලියන 22 අපි එකතු වෙමු, රට හදමු කියන තේමාවට එන්න ඕනයි. එහෙම නැත්නම් අපිට රට හදන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරට විතරයි බෑ, රජයේ නිලධාරිගලට විතරයි බෑ. අල්ලස් දෙන එකත් විරුද්ධයි, අල්ලස් ගන්න එකත් විරුද්ධයි, දෙකම විරුද්ධයි. එහෙනම් මේ දෙකම වෙන්නේ නැති විදියට අපේ රටේ දේශීය මිලියන 22 ජනතාවට වහකීමක් තියෙනවා, විශාල වහකීමක් තියෙනවා. මේකට උදව් කරන්න, උපකාර කරන්න, මේක ඉදිරියට අරයන්න පුළුවන් විදිහට මේකට උපකාර කරලා ඉදිරියට යන්න ඕනේ කියලා මගේ ආදරණීය රටේ ජනතාවගේ මම ඉල්ලීමක් කරනවා. ඒ නිසා මේ වාගේ ගරු ඇමැතිතුමනි, ඔබ මේක ස්ථීරම ගේන්න ඇමැතිතුමා. සමහර අය හිතනවා වචන වලින් සීමාවයි කියලා. ඔබතුමාත් අහගෙන හිටියානේ, ඔබතුමාට කේන්දිත් වෙනවා මේක කතා කරනකොට. කේන්දි ගන්න බෑ ඇමැතිතුමා, ඔබතුමා ස්ථීරම ඉක්මනින් මේක ගේන්න, මේක ඉදිරිපත් කරන්න, ඡන්ද ඕන නම් ඡන්දයක් පවත්වන්න, මේක ජයග්‍රහණ කරන්න, කරලා නීති ආධිපත්‍ය රටේ ඉදිරිපත් කරන්න ඇමැතිතුමනි. එහෙම නැත්නම් කාලයට ඉන්න නායකයෙක් ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන කරනවා, අපි හොරකම් ගත්ත අය ඉදිරියට ගේනවා, අල්ලනවා. අනේ අපේ දන්න විදියට මෙතකන් හොරකම් ගත්තු හොරුන්ගේ දෙවල් මෙතකන් ගත්තත් නෑ, ගණ්ඩත් බෑ. අපේ ලංකාව තියෙන නීති අනුව
ගරු ඇමැතිතුමා කාලේ
මේවා මාධ්‍යයට කරන මාධ්‍යයට කරන කතාන්දරය ඇමැතිතුමා. ඒ නිසා මෙතනින් එහාට ගේන්න ඇමැතිතුමා, මෙතනින් ඉස්සරහට ගත්තු දැන් බලන්න පුළුවන් ඇමැතිතුමා. මා ව්‍යාපාරිකෙක්. එහෙම නැත්නම් අපේ ඉම්රාන් ඉන්නවා මගේ ළඟ, එයාගේ වත්කම කොහොමද ආව කියලා හොයාගන්න මහදයක් නෑ ඇමැතිතුමනි. ලක්ෂ පහක් පඩියා ගත්තනම් ලක්ෂ 500ක් ආදායමක් ආව නම් එයාට කොහොමද ආවේ? හොයාගන්න එක මහදයක් නෑ. ඒ නිසා ඔබ ඒ වගේ නීතියක් ගන්න ඇමැතිතුමනි. මේ හොරකම් කරලා හොරු හොරු කියලා අන්තිමට අපි 225 තන හොරු වෙලා ඉන්නේ ඇමැතිතුමා. අපිට ගම් වල යන්න බෑ. අපි හොරකම් කරපු අය නෑ, අපි අල්ලස් ගත්තු අය නෑ, අපි කොමිෂන් ගත්තු අය නෑ, අපි වැරදි කරපු අය නෑ, වැරදි කාරයට උපකාර කරපු අය නෑ. නමුත් අපිට ගම් වල යන්න බෑ ඇමැතිතුමා. එයි මේක නිකම්ම මාධ්‍යයට කතා කරන්න ඕනේ කියලා අපේම අපේ අය තමයි උඩ බල්ලා කෙල ගහන්න කාටද? අපිටම අපි කෙල ගහන්නවා ඇමැතිතුමනි. ඒ නිසා වහාම මං කියනවා මෙතනින් එහාට කෙල ගහන එක නවත්තා ගන්නවා නම් ඔබගේ නීතිය තමයි තියෙන්නේ. ජනාධිපතිතුමායි ඔබ එකතු වෙලා මේ නීතිය ස්ථිර ගේන්න ඇමැතිතුමා. අපි අත් දෙකම උස්සලා ඔබට සහයෝගය දෙනවා කියමින් මට වෙලාව දීපු සභාපතිමනි ඔබට ස්තුති කියලා මම සම්මු ගන්නවා.
වටිනා අවවාදයක් දුන්න බොහොම ස්තුති.
අසරිල්ලන අතර සභාපතිතුමනි, වැදගත් කාරණා දෙකක්. එකක් අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණය, ඇත්ත වශයෙන්ම එතුම හරිය කිව්වා. අහුගක් තියෙන අපේ රටේ මාධ්‍ය සම්දර්ශන, මේ පාර්ලිමේන්තුවේ හැමදාම මුල් පැයේ තියෙන මාධ්‍ය සම්දර්ශන. මොකද මුලින්ම මාධ්‍යයට යන්න ඕන තොරතුරු ටික දෙන්න අදත් හොඳ මාධ්‍ය සම්දර්ශනයක් තිබුණා. අද අපි හදලා නැති පනතක්, තාම හදලා නැති කෙටුම් පතක්, සංකල්ප පත්‍රිකාවක් අදාළ මාධ්‍ය ආයතනත් එක්ක සාකච්ඡාවකින් පවතින උදේ පාන්දර මාධ්‍ය සම්දර්ශනයක් මෙතන තිබුණා. ඔන්න මාධ්‍ය මර්ධනය කරන්න, මාධ්‍ය හකුලලා දාන්න, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න පනතක් ගෙනල්ලයි කියලා මාධ්‍යෙන් ලකුණු දාගන්න පුළුවන් සම්දර්ශනය පැවැත්තුවා. අද පාර්ලිමේන්තුව ඔබතුමාගේ කාරිය උඩ බලාගෙන කෙල ගහගන්න මන්ත්‍රීලා කණ්ඩායමක් මේක ඇතුලේ ඉන්නවා. එනිසා ඒ කණ්ඩායම නිසා 215ටම 225ටම ඒක වදිනවා. එතන මේ පාර්ලිමේන්තුව හැල්ලු කරගෙන ඉන්නේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලාම එළියට ගිහලා කියනවනේ මේක ගිනි තියන්න ඕනේ කියලා සභාපතිතුමනේ. මේක ඇතුලේ ඉන්න අයම කියනවා පාර්ලිමේන්තුව අල්ලන්න ඕනලු, ගිනි තියන්න ඕනලු. කවදාවත් ජනතාවගේ ඡන්දයකින් මේ රටේ බලය අල්ලන්න බැරි මිනිස්සුන්ගේ තියෙන අසහනය පිට කරන ක්‍රමයක්. ඒ අසහනය පිට කිරීම හරහා මන්ත්‍රීලා 225ම හැල් වුණාට බාල් දුණාට අපිට කමක් නැහැ. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි රටක් අරජික වෙලා විනාශ වෙනව බලන් ඉන්න බෑ. ඒකට ඉඩ දෙන්න බෑ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ කාරණේ අපේ ගරු සුදර්ශනී ප්‍රනාඩු පුලේ වෛද්‍යතුමිය වැදගත් කාරණයක්. එතුමියගේ නැති වුණත් මම උත්තරයක් දෙන්නට ඕන මෙතන. එතුමිය මතු කරා මේ අපි පළවෙනි වතාවට මේ පනතට ලිංගික අල්ලස කියන එකත් අපරාධ වරදක් විදිහට ඇතුල් කරලා තියෙනවා. එතුමිය ඒක සාධාරණ කාරණයක් අවධානයට යොමු කරා මේ පාර්ලිමේන්තුවේ. අද මේ ලිංගික හිංසන, ලිංගික දූෂණ, ඒ කටයුතු සම්බන්ධව අද අධිකරණයට ගියපුවාම කාන්තාව දෙවෙනි වතාවටත් විඳිතෙක් වෙනවා. අර ප්‍රසිද්ධ අධිකරණවල තමන්ට වෙච්ච දේවල් ගැන පාපොච්චාරණය කරමින් සාක්ෂි දෙමින් අර ඒ සිද්ධියේදී මූණ දෙන්න සිද්ධ වුණ අපහසුතාවයට වැඩිය ලොකු අපහසුතාවයකට මූණ දෙන්න යනවා අද අධිකරණය තුල. ඉතින් මේක සාධාරණ කාරණයක්. හැබැයි ඉතින් මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමනි, මේක අධිකරණයේ ප්‍රශ්නයක්. හැබැයි මේක කතා කරන යුතු අවස්ථාවලදී කතා කරන්නට ඕන. මේක අධිකරණ සේවා කොමිසම වගකීම බාරගත යුතු ප්‍රශ්නයක්. මොකද අපේ රටේ හුඟක් අය කියන්නේ මේකට නීති හදන්න කියලා. මේකට නීති හදන්න දෙයක් නැහැ. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම 106 දෙක වගන්තිය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, එවනියම් අධිකරණයක විනිශ්චය අධිකාරියක හෝ වෙනත් ආයතනයක විනිශ්චයකාරවරයෙකු හෝ මූලාසනා රූඪ නිලධාරියෙකු විසින් යෝග්‍යයි තමා සලකන කවර අවස්ථාවකදී වුවද සුඛී අභිමතය පරිදි පවුලේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ වූ නඩු කටයුතුවලදී හෝ ලිංගික කාරණා පිළිබඳ නඩු කටයුතුවලදී හෝ රාජ ආරක්ෂාව මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හෝ ඒ අධිකරණයේ විනිශ්චය අධිකාරිය හෝ වෙනත් ආයතනයේ සීමාව ඇතුළත යථා පැවැත්ම සහ සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිණිස කියන මේ මාතෘකාව හතර යටතේ එන නඩුවලදී ඒ අධිකරණයේ විනිශ්චය අධිකරණයේ හෝ වෙනත් ආයතනයේ නඩු කටයුතු වලට කෙලින්ම සම්බන්ධතාවයක් නොමැති තැනැත්තන්ින් බැහැර කළ හැකිය. එතකොට මේක ඉන් කැමරා කියන එක පිටස්තරයින් ඉවත් කරලා අදාළ පාර්ශ්වය විතරක් අරගෙන කරන්න ඕන විභාගයක්. හැබැයි අද අධිකරණ වල මේක කෙරෙන්නේ නැහැ. අපිට මේක දීලා තියෙන්නේ විනිසුරුවරයාට, ඒ අධිකරණයේ තනතුර දරන විනිසුරුවරයාට අභිමතය දීලා තියෙන්නේ, ඩිස්කෂන් එකක්. ඉතින් මේ අභිමතය අද අධිකරණ බොහෝ අධිකරණ හැම එකෙම නේ බොහෝ අධිකරණ වල භාවිතය පිළිබඳව අද ජනතාවට තියෙනවා විශාල ගැටලුවක්. ඒ නිසා මේ කාරණය ගරු සභාපතිතුමනි, අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට මේක අවධානයට යොමු කරන්නම් මේ පිළිබඳව සුදුසු පියවර ගන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ගරු මොහන් පීඩි සිල්ලා ගරු ඇමතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ඔබට ස්තුතිවන්ත වෙනවා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. අද ගරු අධිකරණ ඇමතුමා ඉතාම වැදගත් පනත් කැටුම්පත් තුනක් මේ ගරු සභාවට ඉදිරිපත් කරලා විවාදයට ගන්න අවස්ථාවේ සිවිල් නඩු විධාන සංශෝධන පනත, ඒ වගේම අපරාධ විඳිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහදැක්වීමේ පනත් කැටුම්පත, දූෂණ විරෝධී කැටුම්පත විවාදයට ගන්න. මේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 431 නවගන්තියක් අදුවත් කරලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණ සඳහා අධිකාරී පත්‍රය යනුවෙන්. විශේෂයෙන්ම අපි දන්නවා හදිසි අනතුරකදී යම් කෙනෙකුට හානි වෙන්න පුළුවන්, සමහරක් අය මරණටපත් වෙනවා. දැන් මේ හානියටපත් වෙච්ච පුද්ගලයා හරි එහෙම නැත්නම් මරණටපත් වෙච්ච පුද්ගලයාගේ උරුමකරුවෝ මේ සම්බන්ධයෙන් වන්දි ලබා ගන්න ගරු අධිකරණ නඩු පවරනවා. එතකොට දැන් මේ වන්දි ගණනය කරන්න ගියාම වෛද්‍ය වාර්තාව එහෙම නැත්නම් වෛද්‍යවරයාගේ සාක්ෂිය ඉතාම වැදගත්. නමුත් අපි දන්නවා සමහරක් වෙලාවට වෛද්‍ය වාර්තාව ගෙන්නගන්න සෑහෙන කාලයක් යනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයා ගරු අධිකරණට ගෙනලා සාක්ෂියක් ගන්න ලොකු කාලයක් යනවා. එතකොට ඒ අදාළ වින්දිතයට එහෙම නැත්නම් ඒ උරුමකරුවන්ට වන්දි ලබා ගැනීම බොහොම දීර්ඝ කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. ඒ නිසා මම හිතන්නේ ගරු අධිකරණ ඇමතුමා මේ අද ඉදිරිපත් කරලා තියෙන සංශෝධනත් එක්ක එම තත්ත්වය මගහැරනවයි කියන කාරණේ කියන්නට ඕනේ. අපි තුමාට ඒ සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ගරු අධිකරණ ඇමතුමා අපරාධ වින්දිත සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ඒ සහාය දැක්වීමේ නවපනතක් ගෙනල්ලා තියෙනවා. එතකොට දැන් මේ නවපනත සම්මත වෙලා ක්‍රියාත්මක වෙනකොට දඬ තියෙන පනත පරිච්ඡින්න වෙනවා ගරු මුලාසන මන්ත්‍රීතුමනි. දැන් මේ අලුත් පනතේ තියෙන ලොකු ලක්ෂණයක් තමයි මේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න ජාතික අධිකාරක පිටවන්නේ. ඒ වගේම මේ අයගේ සහාය සහ ආරක්ෂා වෙනුවෙන් සහායක සහ ආරක්ෂා කොට්ටාස පිටවන්න අපේක්ෂා කරලා තියෙනවා. ඒ වගේම අපරාධ විඳින්දෙන්ට වන්දි ගෙවන්න ලොකු වැඩපිළිවෙලක් සකස් කරලා දෙනවා. ඒ නිසා මේක හොඳ ප්‍රවණතාවයක්. අද විශේෂයෙන්ම මේ රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන කාලෙක මේ අපරාධයක විඳිතින්ට සහ සාක්ෂිකරුවන්ට වන බලපෑම් අවම කරන්න ලොකු යාන්ත්‍රණයක් තියෙනවා. හැබැයි මම ගරු අධිකරණ ඇමතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ දැන් විශේෂයෙන්ම මේ පනත ක්‍රියාත්මක කරනකොට සමහරක් කලාවට අපි දැකලා තියෙනවා අධිකරණවල සමහර පොලිස් නිලධාරීන් මේ පනත අවභාවිත කරන. දැන් මම දන්නවා ගාල්ල උසාවියේදී පිට ගණඩුවක ඒ වින්දිතයා ඒ විත්තිකාරයා අවසාන වශයෙන් නඩුවෙන් නිදහස් වෙනකොටත් ඒ විත්තිකාරයා රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ අන්න ඒ කාරණා පිළිබඳව මම කියන්නට ඕනේ යම් සාධාරණත්වයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ කියන කාරණේ. ඉතින් ඒ වගේම ඉතින් අනිත් කාරණේ තමයි අද විශේෂයෙන්ම මේ අද මුළු අද මේ අපේ ලාංකික සමාජය හැම දිනම කතා කරනවා අද මේ ගරු අධිකරණ ඇමතුමා ඉදිරිපත් කළ දූෂණ විරෝධී පනත පිළිබඳව. දැන් මේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වෙනකොට දැන් මේ වෙනකොට අද මේ රටේ පවතින 53ක් පරිචින්න වෙනවා. අල්ලස් පනත ඒ වගේම වත්කම්මා බැරකම් පනත ඒ වගේම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම පනත. දැන් මේ 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 පනත් කෙටුම්පත ගරු මූලාසනවට මන්ත්‍රීතුමනි 2023 4/3 තමයි ගැසට් කරන්නේ. ඒතොර මේ ගැසට් කරාම මේ විපක්ෂේ පක්ෂ විපක්ෂ අපි හැමෝන්ට මේ බලන්දන් මේක මං හිතන්නේ බාගත කරන්න පුළුවන්. එතකොට මේ හැමෝන්ට මේක බලාගන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට 2023/4/27 ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ මේ සම්බන්ධයෙන් අපි දන්නා පනත් කෙටුම්පතක් මේ ගැසට් කරාට පස්සේ මේ යම්කිසි පාර්ශවයක මේ සම්බන්ධයෙන් මේකට උනන්දුවක් දක්වන අය ඉන්නවා නම් ඒයාට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 120 වගන්ති 90 ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි පනත් කෙටුම්පතක අර්ථ නිරූපණයක් කරන්න පුළුවන්. එතකොට ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සන් 6ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණේ ඉතාම දීර්ඝ මං දන්න විදිහට දවස් 4ක් විතර මේ ඒ පෙස්සන් විවාහ කරලා පිටු 57ක තීන්දුවක් දීලා තියෙනවා. හැබැයි මේකේ පුදුමයට කාරණේ ගරු සභාපතිතුමනි අද මේ මට මං දැක්ක අය පත්‍රයක තියෙනවා මේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා. දැන් එතුමල්ලා කමිටුවක් පත් කරලා තියෙනවායි ඒ කමිටුවේ සංශෝධන මං දැක්ක මට අද වුණා සංශෝධන 43ක් ඊයේ හවස ඊයේ දීලා තියෙනවා කතානායකතුමාට. එතකොට දැන් මම දැක්ක කියනවා ඒ සංශෝධන පිළිගන්නේ නැත්නම් මේ පනතන සහය දක්වන්නේ නැහැ කිය. හැබැයි ගරු සභාපතිතුමනි වගේ කිව්වු විපක්ෂයක් හැටියට මොකද්ද කරන්න ඕනේ? මේ කල යුතු දේ කල යුතුව තිබුණේ මේ පනත් කෙඩුම්පතේ පනත් කෙඩුම්පත ගැසට් කරපු අවස්ථාවේ තමයි මේ කමිටුව පත් කරන්න දීුනේ. මම අහන්න කැමති විපක්ෂයෙන් කවද්ද තමුන්නාසල මේ ඔය කමිටුව පත් කරේ? කවද්ද පත් කරේ? කවදාවක්වත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැතුව දැන් මහා ලොකු උනන්දුවක් මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව තියෙනවනම් දැන් මේ හැමදාම හොදා හොදා මඩේ දාන එකක් තමයි මේ විදේශවල තියෙන වත්කම් ගෙන්න ගන්න විදියක් නැහැ කිය. දැන් මේක ඇත්තම කාන්නේ කොත් ගරු මන්ත්‍රීතුමනි මේක කෙලින්ම හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමඳු කණ්ඩායමට කියන එකක්. හැබැයි අපි දන්නවා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ගියා ඔය කියලා තියෙනවයි කියපු තමයි වත්කම් හොයාගෙන ගෙන. හැබැයි ගේන්න බැරි වුණා. මොකද හොයාගෙන නැති වුණා. හැබැයි මේ මේ සම්බන්ධ ලොකු උනන්දුවක් තිබුණා නම් මේ කියන මේ අද මේ මම දැක්ක මහ ලොකු ජාරුවෙන් කතා කරනවා මේ කියන කණ්ඩායම් වලට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න තියුණ මේ 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 කෙටුම්පතේ තියෙන අඩුපාඩු පිළිබඳව මේ මේ මහත්වරු ටික නිදාගෙන ඉඳලා විපක්ෂයේ ඉන්න බගේකියුතු කියන මේ නිදාගෙන ඉඳලා හීන නැගිටලා වගේ අද කියනවා මේ මේ ගරු අධිකරණ ඇමතුමා ඉදිරිපත් කරපු මේ පනත් කෙටුම්පත වැඩකට ඇතිකක් නෙවෙයි කියන. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අපි මේ අර ඉස්සලා මට ඉස්සලා කතාවරු මන්තුමා කිව්ව එක හරියනම හරි මේ අද මේ විපක්ෂයේ ගරු මන්තුමල්ලා මාධ්‍ය සම්දර්ශන තමයි තියන්නේ. ඉතින් මාධ්‍ය සම්දර්ශන තියන්නේ නැතුව අදාළතන්ට ගිහිල්ලා මේ පනත් කෙටුම්පත පිළිබඳව පැමිණිලි කරා නම් මං හිතන්නේ Tamanට ගන්න ඕන උත්තරය ගන්න තිබුණා. ඒ නිසා මං හිතන්නේ අපි බොහොම ඕනකමින් කියනවා කරුණා කළා වගකීවුතු විපක්ෂයක් හැටියට Tamanගේ වාකීන් සම්භාර ඉස්සර කරන්න. එහෙම ඒ Tamanගේ අවශ්‍ය කාරණා ඉදිරිපත් කරා නම් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් කරන්න තිබුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි අහනවා කවුද තමුන්නාසල මේ කවුද තමුන්නාසල මේ රවට්ටන්නේ? ඒ නිසා මම කියන්න ඕනේ මේ අද මේ වර්තමාන විපක්ෂය අපි ආණ්ඩු පක්ෂය හැටියට මොනද ඉදිරිපත් කරත් විරුද්ධ වීමේ කුහක දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියන කාරණේ කියන්නේ. ඒ නිසා මම ගරු මුලාසුර මන්තුමනි මේ පනත් කෙටුම්පත පිළිබඳව යම් කාරණා කිහිපයක් කියන්න කලින් මම කැමති මේ අල්ලස් නීතිය කොහොමද මේ රටේ ප්‍රවර්ධන වෙන්නේ කියන කාරණේ පිළිබඳව ඉතාම කෙටියෙන් දක්වන්න. විශේෂයෙන්ම අපි දන්නවා ඔබතුමත් දන්නවා විදේශිකෝ මේ රට යටත් කරගන්න ඉස්සෙල්ලා අපේ රටේ තිබුණු රාජාණ්ඩු ක්‍රමයක්. දැන් ඒ කාලේ හිටපු රාජ නිලධාරීන්ට රජේසයකන්ට රජේ මුදල් ගෙවීමක් කරේ නැහැ. එතකොට එයාගේ සේවය ලබා ගන්න ගමේ මිනිස්සයා එයාට යම් තුරුපණුවක් දුන්නා. ඒක කොයි වෙලාවකත් අල්ලසක් කැටියට සැලකුවේ නැහැ. හැබැයි අපි ඊට පස්සේ 1505 අපි පෘතුගීසින් යටත් වෙනවා. දැන් ඒ කාලෙත් පායිඳලා 1856 වෙනකන් පෘතුගීසි පාලනයක් තිබුණා. දැන් ඒ කාලෙත් රාජ්‍ය නිලධාරී සම්බන්ධයෙන් යම් විධිමත් රටබලක් තිබුණේ නැහැ. ඊට පස්සේ 1656 ඉඳලා 1796 දක්වා ලන්දේසි මේ රට පාලනය කරා. රෝම ලන්දේසිනේ අපේ රට අඳුන්වලා දුන්නා. හැබැයි ඒ කාලෙත් මේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳව එවුන් ලබා ගන්න සන්තෝෂම් පිළිබඳව යම් කිසි වැඩපිළිවෙලක් තිබුණා අල්ලසක් කියන කාරණා ගැන කතා වුණේ නැහැ. එයින් පස්සේ ඉංග්‍රීසි ජාතිකෝ අපේ රටට ඇවිල්ලා 1796 දී ආවා. ඊට පස්සේ 1815 දී උඩරට යටත් කරගත්තා. එයින් පස්සේ මුළු රටම ඒකීය පාලනයක නතු වුණා. ඒ නතු වුණාට පස්සේ ඒකීය නීති ක්‍රමයක් ඇති වුණා. ක්‍රමානුකූලව රාජ්‍ය සේවයක් ඇති වුණා. එතකොට රාජ්‍ය සේවය ඇති වෙනකොට රජයේ සේවකයන් වැටුප් ගෙව්වා. අන්නේ වැටුප් ගෙවන්න පටන් ගත්තට පස්සේ කරු සභාපතිතුමනි රජයේ සේවයකට බැරි වුණා. අර තමන් කරන සේවයෙන් ලබා ගන්න මොනව හරි දෙයක් දුන්නා නම් ලබා ගන්න මොකද ඒක නීත්‍යානුකූල තත්ත්වයක් ඇති වුණේ නැහැ. දැන් අන්න එහෙම තමයි. එතකොට මේක මේ අල්ලස කියන කාරණේ අපේ සමාජයට එන්නේ. එයින් පස්සේ 1883 අංක 3 දන්න අපරාධ නඩුවා සංග්‍රහය, දන්නේ සංග්‍රහය වගේ ඇවිල්ලා මේ අපේ ඒ ලිඛිත නීතියක් අපිට ඇති වුණා. එයින් පස්සේ දෙවන ලෝක යුද්ධත් එක්ක තවත් නීති අඳුන්වලා දුන්නා ඒ තිබිච්ච ආණ්ඩුව. එතකොට අනිත් කාරණේ තමයි මේ අපේ දන්නේ සංග්‍රහයේ අර්ථ නිරූපණය අනුව රජයේ සේවකෙක් හැටියට ගණන් ගත්තේ නැහැ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙක්. දැන් එදා වගේම දැන් අද අපේ මන්ත්‍රීවරු ඇමතුණු චෝදනා තියෙන වගේම ඒ කාලේ එයාට චෝදනා තිබුණා. එතකොට ආණ්ඩුවට කරන්න පුළුවන් දෙපිට එකම කාරණේ තමයි ගරු සභාපතිතුමනි කොමිෂන් සභාව ඇතිකරන්නේ. එතකොට ඒ අනුව මේ මම පොඩ්ඩක් හොයලා බලනකොට ඒ කාලේ කොමිෂන් සභාව ගන්නවා පත් කරලා
තියෙනවා. විනාඩි 3ක කාලයක් තියෙනවා.
LMD ද සිල්වා කොමිෂම, කේනමන් කොමිෂම, ඒ වගේම MH MWH ද සිල්වා කොමිෂම වගේ ඒවා තිබුණා. හැබැයි මේ කොමිෂන් තිබුණත් අල්ලස් පිළිබඳව ලොකු නීති අඳුල්ලා දීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණා. ඒ අනුව තමයි 1954 අංක 11 දන්න අල්ලස් පනත අපේ රට අඳුන්නන්නේ. එතකොට මේ පනත නවතාවක් සංශෝධනය වුණා. විශේෂයෙන්ම 1958 අංක 40 දන්න සංශෝධනය. දැන් මේකෙන් තමයි අල්ලස් කොමිෂන් සහ අල්ලස් කොමසාරිස් දුන්න අඳුන්ලා දෙන්නේ. අඳුන්ලා දීමෙන් පස්සෙත් සමහරක් වෙලාවට සමහර ජනතා නියෝජ්‍ය සම්බන්ධ කොමිෂන් සභා පත් කරනවා. උදාහරණයක් ගන්න වෝල්ටර් තල්ගොඩ පිටිය මහතා ප්‍රධානත්ව යුක්ත කමිටුව කොමිෂන් පත් කළා යම් යම් මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසි කරා. එතකොට එයින් පස්සේ ගරු සභාපත් වුණ අපේ විවෘත ආර්ථිකයත් එක්ක විශාල වශයෙන් මේ අල්ලස වැඩි වුණාට පස්සේ 1994 බලයට පත් වෙච්ච ආණ්ඩුව තමයි දැන් මේ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභා පනත විමර්ශන පනත ඇති කරේ. හැබැයි ඒකෙත් යම් යම් දුර්වලතා තිබුණා. ඒ අනුව දැන් අද අපි අපේ ගරු ඇමතුමා මම හිතන්නේ අලුත් පනත ඉදිරිපත් කළ අලුත් පනත් කෙටුම්පත ඉදිරිපත් කළා තියෙනවා. එතකොට දැන් මේ සමහර උදවිය කියනවා මේක මේ අන්තර්ජාතික අරමුදලෙන් අපි වාසි ලබා ගන්න ඉදිරිපත් කරයි කියලා බොරු චෝදනාවක් කරනවා. නමුත් ඒක නෙවෙයි ඇත්තම උනේ. 2004 අවුරුද්ද අපි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී පඥප්තිය රස්සන් කරා. එතකොට ඒවත් එක සමගාමීව යන්නට අපිට තිබිච්ච අල්ලස් ඔහු කොමිෂන් ඒ පනත ශක්තිමත් උනේ නැහැ. ඒ අනුව ගරු ඇමතුමා අද මේ පනත ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ පනතේ තියෙන අන්තර්ගතය පිළිබඳව මම දීර්ඝ වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න නැහැ. නමුත් ගරු ඇමතුමා පැහැදිලිව කියන කාරණයක් තමයි මේ අලුතෙන් ඇති කරන කොමිෂන් සභාවලට විශ්‍රාමික නිලධාරීන්පත් කරන්න නැහැ කියන කාරණේ. ඒක ඊටාම හොඳයි. මොකද අපි දන්නා විශ්‍රාම නිලධාරීන්පත් කරාම එය යම් සමහරක් වෙලාවට Tamanට පරිච්ච රාජකාරී ඉෂ්ට කරන්නේ නැහැ. ඒවගේම රාජ්‍යංශයත් පුද්ගලිකංශයත් නිලධාරින් කරන දූෂණ පිළිබඳව කොහා බැලීමක් කරන්න පුළුවන් තත්ත්වයක් මේකෙන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු ඇමතුමා ඉදිරිපත් වූ මේ පනතේ පස්වෙනි පරිච්ඡේදයේ ගරු සභාපතිතුමනි මේ තොරතුරු සපයන සාක්ෂිකරුවන් පිළිබඳව එහෙම නැත්නම් මේ කොමිෂන් සභාවට සහාය දෙන අය පිළිබඳව ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලක් ඇති කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සමහර අය මේ පනත 119 වගන්ති පිළිබඳව යම් යම් කාරණා කියනවා මේ ඒ අයට අසත්‍ය චෝදනා දෙන්නත්
තමා කාලය අවසන් කරන්න.
නමුත් මම පැහැදිලිව කියන්න ඕනේ කිසියම් ආකාරයක හෝ බාධා කිරීමක් මේ පනතේ කටයුතු වලට උදව් කරන අයට කළා නැහැ කියන කාරණේ කියන්න ඕනේ. ඒ නිසා මම හිතන මම දිගට කතා කරන්න අදහස් කරා. නමුත් මම කියන්න ඕනේ දැන් අද මේ පාර්ලිමේන්තුව 225ට ලොකු චෝදනාවක් එල්ලලා තියෙනවා. එතකොට මේ අපිටම තමයි මේකෙන් මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන අපි හැම දිනාගේම වගකීම තමයි මේ පොඩි පොඩි කොන්කොන් අල්ලගෙන නැතුව අපේ ගරු අධිකරණ ඇමතුමා මේ ඉදිරිපත් කරපු පනතට සාධනීය කරුණු කාරණා ඉදිරිපත් කළා. මේ පනත් කෙඩුම්පත පනතක් හැටියට පාර්ලිමේන්තුව සංශෝධනය කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කළා දෙන්නේ කියන කාරණේ. ඉතින් එහෙම කරොත් මම හිතන අපිට මේ තියෙන ආර්ථික තත්ත්වෙන් ආර්ථික ප්‍රශ්න වලින් මග ඇරිලා අපේ රටේ ආයෝජන ගෙන්න ගන්න පුළුවන් වාතාවරණයක් ඇති වේවි. මතනන්නේ සඳහා අපි රටක් හැටියට අපි 225ම එකතු වෙලා මේ පනත් කඩුම්පත සම්බත කරගෙන උදව් කරන එක ඉල්ලීම බොහොම ගෞරවයෙන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එමතුමා. Honorable Harshadi Silva, you have 5 minutes.
Thank you. ගරු සභාපතිතුමනි, මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීවරයා නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරා. ඔහු කිව්වා මේ IMF එකත් එක්ක මේ සම්බන්ධයක් නැහැ කියලා මේ අද ගේන දූෂණ විරෝධී පනත. අතවසෙම මම ඔහුට මේ ආරාධනා කරනවා IMF පනත මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක කියවන්න කියලා. ඒකේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා මේ කරප්ෂන් වල්නරබිලිටීස් තියෙනවා. ඒ නිසා මේ අලුත් පනත ගේන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔහු ඒ සම්බන්ධයෙන් දැනුවත් වුණා නම් වඩා හොඳයි. දෙවෙනි එක තමයි ඔහු චෝදනා කරනවා මේ විපක්ෂයෙන් යෝජනා 43ක් ඉදිරිපත් කළා තියෙනවා. ඇයි මේ උසාවියට ගියේ නැත්තේ කියලා. එතුමා හරි උසාවියට මම හිතන්නේ එතුමා මේ නීතිඥයෙක්. උසාවිය තමයි සුප්‍රීම උසාවිය තමයි මේ ව්‍යවස්ථාව මේ ඉන්ටර්ප්‍රීට් කරන්නේ අර්ථකථනය කරන්නේ. අපිට මේ ව්‍යවස්ථාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න වගේ. ඒ ප්‍රතිපත්තිමය ප්‍රශ්න වලට තමයි මේ 43 ගණන්ලා තියෙන්නේ. මේ 43 මෙතන තියෙනවා ඉට් ඉස් ෆෝ කමිටි ස්ටේජ් එකෙන්ම මේ මන්ත්‍රීතුමා මාත් එක්ක තමයි මම හිතන්නේ 2010 පාර්ලිමේන්තුවට ආවේ. කීපාරක් කමිටි ස්ටේජ් ඇමෙන්ඩ්මන්ට්ස් ගෙනල්ලා තියෙනවාද? ඉතින් මේ තියෙන එව්වා අතර තියෙනවා ඔය ඔබතුමා කතා කරපු අවුරුදු චෝදනාවක් කරපු කෙනාට චෝදනාව ඔප්පු කර ගන්න බැරි වුණොත් අවුරුදු 10ක් හිර යන්න ඕනේ කියලා. ඒක අවුරුදු 7කට අඩු කරන්න කියන එක තමයි මම හිතන්නේ මේ එක යෝජනාව. අනිත් එක තමයි අර සෙක්ෂුවල් ක්‍රයිම් කියන කාන්තාවන්ට දෙපාරක් මම අහගෙන ගාරු ඇමතුමා ගැන කතා කරනවා. හරි දෙපාරක් ඒ කට්ටියව මේ 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 වර්ධන හසු කරනවා වෙනුවට ඒක නොකර ඉන්න කියලා. සෙක්ෂුවල් ක්‍රයිම් එකක් කරනකොට මේ සෙක්ෂුවල් මේ මේ බ්‍රයිබරි එකක් කරනකොට ඒකට පාත්‍ර වෙන පුද්ගලයාට දඬුවම් කරන එක තේරුමක් නැහැ. ඒ අර අර කරන පුද්ගලයාට තමයි බලය තියෙන්නේ. ඉතින් ඒ වගේ වැදගත් යෝජනා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් එක එතුමා කිව්වා ආණ්ඩුව කරන කිසිදෙම දෙයකට විපක්ෂය එකඟ වෙන්නේ නැහැ කියලා. අපි මේකට විරුද්ධ වෙලා නැහැ. අපි කියලා තියෙන්නේ මේක හොඳයි. මේකේ ගොඩක් සාධනීය කාරණා තියෙනවා. අපි ඇමතිවරයාට මේ ස්තුතිවන්ත වෙනවා. මේක අදියේ වෙච්ච කතාවක් නෙවෙයි, කාලයක් තිස්සේ කළ යුතුව තිබිච්ච දෙයක්. ඉතින් ඒ නිසා මේක අඩුපාඩු හදාගන්නයි අපි මේක ගෙනල්ලා තියෙන්නේ. මම අහගෙන එළියේ ඉන්නකොට එතුමා කියනවා ඉරාන් ඇමතිතුමා දිගින් දිගටම කියපු දෙයක් තමයි මේ මේ proceeds of crime station abroad මේ අර මේ මේ මොකද ඒකට කියන්නේ මේ පිටරටවල තියෙන හොරකම් කරපු ධනෙ නැවත ගේන එක. විජේදාස ඇමතුමාට මතකයි 2015 අපි ඒ කට්ටියත් එක්ක කතා කරා. World Bank එකත් එක්ක මේ කට්ටිය ඇවිල්ලා ඒක කරන්න ඕනේ. හරි, ඉතින් ඒ වගේ යෝජනා තමයි ඉදිරිපත් කළේ. හැබැයි මම කොච්චර නීති ගෙනාවත් වැඩක් නැහැ.
සභාවට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මට තව විනාඩියක් දෙන්න ඊට පස්සේ. හොඳේ කියනවා මේ මම එක යෝජනාවක් එක එක උදාහරණයක් දෙන්න. දැන් මේ හොරකම් කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න නැති එකනේ ප්‍රශ්නේ. දැන් මම මේ සභාගත කරන්න කැමති මේ Department of Justice Office of Public Affairs Airbus agrees to pay 3.9 billion in global penalties to resolve Foreign Bribery Act. ඒ කියන්නේ මේ ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ප්‍රධානියාගේ බිරිඳට අල්ලස් ඩොලර් මිලියන 15.8ක අල්ලසක් සම්බන්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 3.9ක දඩ ගහලා තියෙනවා එයාබස් ආයතනයට. හැබැයි මම සභාගත කරනවා හැන්සාඩ් ගත කරන්න කියලා ඔබගේ තුමාගෙන් ඉල්ලනවා රෙජිනා වර්සස් එයාබස් SC statement of facts. මේකේ මොකද්ද තියෙන්නේ? මේක කියනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් මේ ආයතනයට 2012 මේ 5 වෙනිදා ඒ ආයතනයේ ප්‍රධානියාගේ බිරිඳට ඩොලර් මිලියන් 10.18ක ප්‍රමාණයක් මේ ගෙවන්න එකඟ වුණා කියලා ඩොලර් මිලියන 16.84ක ප්‍රමාණයක් ගෙවන්න එකඟ වුණා කියලා මෙන්න මේ බාර ගැනීමට. මොකද බාරගත්තේ? එයා බාරගත්තා එයාබස් මේ එයාබස් එයාක්‍රාෆ්ට් 10ක් ගන්න සහ 4ක් ලීස් කරන්න සහ ඊට පස්සේ අවුරුදු ගානකට වෙන කොම්පැනියකින් ප්ලේන් නොගෙන ඉන්න. හරි, ඒකට
ගරු ඇමතුමා කාලය අවසන් කරන්න.
හරි, මම අවසන් කරනවා තත්පරදී. ඒකට වැරදිකාරයා වුණා. වැරදිකාරයා වෙලා මෙන්න මෙන්න ඇමරිකාවේ නඩු තීන්දුව. හැබැයි ලංකාවේ මොකද වෙලා තියෙන්නේ? මොකද වුනේ? දැන් ඒක තමයි කියන්නේ. දැන් මේක ගේනවා නම් රෙට්‍රොස්පෙක්ටිව් ඉෆෙක්ට් එකක් මේකට තියෙන්න කියලා. එතකොට මේ ඇමරිකන් ඩොලර් 16.8ක් පගා ගහපු කට්ටියට මේ නීතියෙන් ගැලවිලා යන්න පුළුවන් කමක් තියෙනවද? කොච්චර නඩු මේ නීති ගෙනාවත් වැඩන්නේ නැහැ කරු සභාපතිතුමා, මේක වෙන්නේ නැත්තම්. මම මේ එක උදාහරණයක් කිව්වේ වෙලාව නැති නිසා. මේ වගේ තව නඩු කිහිපයක්ම තියෙනවා. නිවාඩ් කබ්‍රාල් සම්බන්ධයෙන් අර අවුරුදු 12ක් හිරේ දැම්ම අර සුබේ කියන හාදයාව ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් අධිකරණේ. හැබැයි මෙහෙ වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමාට අපි මේකට අපේ අර සංශෝධනත් සමග සහාය දෙනවා. නමුත් ඒ සංශෝධන ගෙනල්ලා තියෙන මේ නීතිය තවදුරටත් ශක්තිමත් කරන්න ඒ නිසා මේ අවස්ථාවට කාලය දුන්නට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ගරු ඇමතුමා,
ගරු හර්ෂද සිල්වා ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා ඉදිරිපත් කරපු කාරණය වැදගත් කාරණයක්. ප්‍රොසීඩ් ඔෆ් ක්‍රයිම්ස්. ඒ ප්‍රොසීඩ් ඔෆ් ක්‍රයිම්ස් කියන්නේ ගරු සභාපතිතුමනි, අපරාධයක් සඳහා සම්බන්ධ වෙච්ච දේපලක්. ඒක මුදලක් වෙන්න පුළුවන්, වත්කමක් වෙන්න පුළුවන්. ඒ සඳහා බොහෝ රටවල් වල වෙනම නීති පද්ධතියක් තියෙනවා. ගරු එරන් වික්‍රමරත්න මහත්මයා නිතර මතු කරපු කාරණයක්. ඒක නිසා අපි මේ වෙනකොට ඒ විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. සභාපතිත්වයේ දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරු යසන්ත කෝදාගොඩ මැතිතුමා. අපි ඒ පනතත් හැකි ඉක්මනටම ගේනවා. එතකොට ඒක මේ අල්ලස් දූෂණ පනතට සීමා වෙන එකක් නෙවෙයි. ඕනෑම අපරාධයක, ඕනෑම අපරාධයක් සම්බන්ධව ප්‍රොසීඩ් ඔෆ් ක්‍රයිම්ස් වලට සම්බන්ධ නීතියක් විදිහට තමයි ඒක ගේන්නේ. හැබැයි අල්ලස් දූෂණ සම්බන්ධව මේ දේපල මුදල් ප්‍රොසීඩ් ඔෆ් ක්‍රයිම්ස් කියන එකත් අපි මේ පනතටත් ඇතුල් කරලා තියෙනවා. 114 5 මේ පනතේ වෙනත් යම් විධිවිධානයක පටහැනිව කුමක් සඳහන් වුවද අධිකරණ යම් තැනැත්තෙකු වරදකරු කරන අවස්ථාවකදී අධිකරණය විසින් මේ පනත යටතේ වූ කවර හෝ වරදක් සම්බන්ධයෙන් ඒ වරද සිදු කිරීමෙන් හෝ වරද සිදු කිරීමෙන් සොයාගත් මුදල් වලින් අත්කර ගනු ලැබූ බවට අදහස් කරනු ලබන යම් චාන්චලෝ නිශ්චල දේපලක් සියලු බැඳීම් වලින් තොරව රජයේ සතුවන බවට නියෝගයක් සිදු කළ හැකිය. එතකොට ඒක මේ නීතියට අදාළව මීට ඇතුළත් කරලා තියෙන කර සභාපතිතුමනි. අනිත් කාරණේ තමයි එතුමා කියපු මේ කාරණය කාන්තාවන්ගේ දරුවන්ගේ මේ ලිංගික අපචාර වගේ නඩුවලදී ඒගොල්ලන්ට සිද්ධ වෙන අසාධාරණය. අත වශයෙන්ම ඒක මමත් පිළිගන්නවා. එතුමා කියපු කාරණේ ඒක අධිකරණයේ විතරක් නෙවෙයි, ඒක මාධ්‍යනුත් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 365 C වගන්ති යටතේ අද ගරු සභාපතිතුමනි ඔබතුමා දකින්න ඇති හැමදාම පත්තරවල පීඩාවට පත් වුණ, හිංසනයට පත් වුණ ඒ දරුවන්ගේ කාන්තාවන්ගේ අනන්‍යතාවේ මේ මාධ්‍යවලින් හෙළි කරනවා. මේක අවුරුදු දෙකක් මේ හෙළි කරන තැනැත්තාව හිරේ දාන්න පුළුවන් අපරාධයක් දඬනීය සංග්‍රහයනු. ඒකේ තියෙනවා ව්‍යතිරේක කීපයක්. ඒ වින්දිතයාගේ කැමැත්ත තියෙනවා නම් පුළුවන්, අධිකරණයෙන් අවසරයක් ගත්තොත් පුළුවන්. හැබැයි ඔය එකක්වත් අරගෙනද අද මාධ්‍යවල මේ වින්දිතයන්ගේ නංගන් හෙළිදරව් කරන්නේ? මන් දන්නේ මේ අපේ රටේ ඉන්න මාධ්‍යවේදී කී දෙනෙක් මේක දන්නවද කියලා, මේ නීතියක් තියෙනවද කියලා. ඉතින් මේ රටේ නීතිය තියෙනවා. එතෙන්දී මම පිළිගන්නවා තියෙන නීති ඔක්කොම හරියට මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. එතෙන්දී මම පිළිගන්නවා බාපතුමනි.
භවසුදී ගරමතුමා, ගරු මන්ත්‍රීතුමා, කාලය අවසන් වෙනවා මේ මේ.
හරි, එතුමාගෙන් අහලා දැන් ඔබතුමා කියනවා proceeds of crime. හරිනේ? එතකොට කියනවා make order any mobile immovable property found to have been acquired by the commission of such offence or by the proceeds of such offence be forfeited to the state free from all encumbrances කියලා. ඒ කියන්නේ හරි. දැන් මෙන්න මේක නඩු තීන්දුව මෙන්න මෙහෙම තියෙනවා. මේක facts report කරනකොට Regina versus Airbus SC මම ඔක්කොම කියවන්නේ, මේ කෑල්ල විතරක් කියවන්නම්. Airbus employees corresponded with SLA Executive 1 using his private Gmail account on 13 November 2013. SLA Executive 1 submitted a replacement invoice. Airbus received from SLA Executive 1 a further invoice for an additional $1 million on 2nd December 2013. Payment was approved by Airbus Employee 1 and Airbus Employee 9, and $2 million was paid in euros to the company of intermediary one. In other words, €1,454,651.24 on the 27th December 2013. So according to what you are saying, sir, that this is proceeds of crime. So then why have you not, are you taking steps to forfeit this money?
Honorable Chairman, if I have the power, that I will do it now itself. But this power is vested in the commission. The certainly that anybody can make a complaint to the commission. And if under the new law, on its own, even without entertaining a complaint, on its own that they are entitled to look into this one and to make suitable orders. If that power is there for the politicians, again, that you know the problem, that is why we are establishing this independent commissions. The power is vested in the commission. You can make a complaint, certainly.
ගරු මන්ත්‍රීතුමා, තර්ක කිරීම නෙමෙයි දැන් අවස්ථාව, ඊළඟ අවස්ථාව දෙන්න. දැන් ඔබතුමා දෙගෙන් දෙකට ඔබතුමා හෑන්ඩ්ෂොට් කරන්න ඕක. ඔව් ගරු මන්ත්‍රීතුමා,
එහෙමනම් ගරු සභාපතිතුමා මෙන්න පළවෙනි කම්ප්ලේන්ට් එක කොමිෂන් එකට. ඔන්න පළවෙනි කම්ප්ලේන්ට් එක කොමිෂන්මට යුරෝ මිලියන 1000.
බොහොම ස්තුතියි. අපි ඉදිරියට ඒක කටයුතු කරන්න ඔබතුමා හෑන්ඩ්ෂොට් කරන්න. ගරු ඉෂාක් රහමාන්, ගරු ඉම්රාන් මාරුෆ්, ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 9ක් කාලයක් තියෙනවා.
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று நீதி அமைச்சரினால் சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற ஊழல் எதிர்ப்பு சட்ட மூலம் அதே போன்று குற்ற செயல்களுக்கு பலியாக்கப்பட்டோருக்கு சாட்சிகளுக்குமான உதவி மற்றும் பாதுகாப்பு சட்டம் மூலம், அதே போன்று குடிவியல் நடவடிக்கை முறையை சட்ட கோவை அடிப்படையிலே சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற மிக முக்கியம் வாய்ந்த மூன்று சட்ட மூலங்கள் கௌரவ அமைச்சரினால் சபையிலே விவாதிக்கப்பட்டு கொண்டிருக்கின்றன. உண்மையிலே இந்த விவாதத்தை நாங்கள் பார்க்கின்ற பொழுது ஆளும் கட்சி எதிர்கட்சி என்ற அடிப்படையிலே பல உறுப்பினர்கள் பல கருத்துக்களை முன்வைத்தவாறு இருக்கின்ற இந்த சந்தர்ப்பத்திலே, கூடுதலாக எதிர்கட்சியிலே இருக்கின்ற சந்தர்ப்பத்தில் இவ்வாறான விஷயங்களை நாங்கள் கொண்டு வர வேண்டும், இவ்வாறான சட்ட மூலங்களின் மூலமாக நாங்கள் மாற்றத்தை உருவாக்க வேண்டும் என்ற அடிப்படையிலே எதிர்கட்சியினர் பல விடயங்களை பேசுகின்ற பொழுது, அவர்கள் மீண்டும் ஒரு ஆட்சிக்கு வருகின்ற சந்தர்ப்பத்திலே இந்த சட்ட மூலங்களை நடைமுறைப்படுத்துவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ளுகின்றார்களா என்பதுதான் இங்கிருக்கின்ற மிக முக்கியம் வாய்ந்த ஒரு பிரச்சனையாக காணப்படுகின்றது. ஆகையால் அவ்வாறான ஒரு நிலைப்பாட்டிலே இன்று கொண்டுவரப்பட்டிருக்கின்ற இந்த ஊழல் எதிர்ப்பு சம்பந்தமான இந்த பிரேரணையை உண்மையிலே நாங்கள் எதிர்கட்சியாக இருந்தாலும் நாங்கள் வரவேற்று கொண்டு இதிலே சில மாற்றங்களை ஏற்படுத்த வேண்டும் என்ற அடிப்படையிலே சில விடயங்களை இந்த இடத்திலே நாங்கள் கூறியிருக்கின்றோம். ஆகையால் இந்த சட்ட மூலங்கள் உருவாக்கப்படுகின்ற இந்த நிலைப்பாடுகளை நாங்கள் பார்க்கின்ற பொழுது இன்று பல சட்டங்கள் எங்களுடைய நாட்டிலே இருந்தாலும் இந்த நாட்டிலே அந்த சட்ட மூலங்கள் அமுல்படுத்தப்படுகின்றதா என்பதுதான் இங்கிருக்கின்ற ஒரு பெரிய பிரச்சனையாக காணப்படுகின்றது. ஆகையால் இவ்வாறான சட்ட மூலங்களை வரவேற்று இந்த சட்ட மூலங்களை சரியான முறையிலே உருவாக்குவதன் மூலம் எதிர்காலத்தில் சிறந்த முறையிலே இந்த சட்டங்கள் உருவாக்கப்பட்டு நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு விருப்பமாக காணப்படுகின்றது. குறிப்பாக இந்த ஊழல் சம்பந்தமான விடயங்களிலே அரசியல்வாதிகள் இன்று விமர்சிக்கப்படுகின்றார்கள். குறிப்பாக இன்று 225 பாராளுமன்ற உறுப்பினர்களும் இந்த விடயத்திலே பேசப்பட்டுக் கொண்டிருக்கின்ற ஒரு நிலைப்பாட்டிலே நாங்கள் பார்த்துக் கொண்டிருக்கின்றோம். அதே போன்றுதான் இன்று அரச ஊழியர்கள் இது சம்பந்தமான விடயங்களிலே அவர்களுக்கான நடவடிக்கைகளை மேற்கொள்ளுகின்ற ஒரு சட்ட மூலமாகவும் இது அமைய வேண்டும். ஆகையால் இந்த சட்ட மூலத்தை கொண்டு வந்த கௌரவ அமைச்சர் அவர்களுக்கு எங்களுடைய நன்றிகளை நாங்கள் இந்த இடத்திலே கூறிக்கொள்ளுகின்றோம். இதை மிக விரைவிலே அமுல்படுத்தி இந்த நாட்டிலே ஒரு அந்த நாட்டை ஒரு ஊழலற்ற ஒரு நாடாக உருவாக்குவதனுடைய முதலாவது படியை முன்னெடுக்க வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் ஞாபகம் ஊட்டிக் கொள்ளுகின்றேன். சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, அதே போன்று இப்பொழுது எங்களுடைய முஸ்லிம் சமுதாயத்திலே பேசப்படுகின்ற இந்த ஹஜ் சம்பந்தப்பட்ட ஒரு விடயத்தை இந்த இடத்திலே நான் ஞாபகம் ஊட்டலாம் என்றிருக்கின்றேன். குறிப்பாக இந்த ஹஜ் நிதியத்திலே 14,59,29,858.83 ரூபாய் கடந்த மார்ச் மாதம் 28ஆம் திகதி மீதியாக காணப்பட்டிருக்கின்றது. இந்த நிதியத்தின் ஊடாக இவ்வருடத்திற்கான ஹஜ் குழுவிலே உறுப்பினர்களும் முஸ்லிம் சமய பண்பாட்டு அலுவல் திணைக்களத்திலே 3 உத்தியோகத்தர்களும் இலங்கை ஹஜ் யாத்திரைகளுக்கு தேவையான நலன்புரி நடவடிக்கைகளை மேற்கொள்ள தற்போது சவுதி அரேபியா சென்றுள்ளதாக இன்று ஊடகங்களிலே தெரிவிக்கப்படுகின்றன. இதில் ஹஜ் குழுவிலே 4 உறுப்பினர்களுக்கு தலா 2,30,000 பெறுமதியான விமான டிக்கெட்டுகள் ஹஜ் நிதியத்தினால் நிதியிலிருந்து பெற்றுக் கொடுக்கப்பட்டிருக்கின்றன. இதற்கு மேலதிகமாக குறித்த 4 பேருக்கும் சவுதி அரேபியா விஜயத்துக்கான செலவுக்காக மொத்தமாக 40,00,000 ரூபாய் பணம் ஹஜ் நிதியத்திலிருந்து வழங்கப்பட்டுள்ளது. நாடு தற்போது ஒரு பாரிய பொருளாதார நெருக்கடியிலே எதிர்நோக்கி இருக்கின்ற இந்த நிலையிலே குறிப்பிட்ட இந்த பாரிய நிதித்தொகை ஒதுக்கிடப்பட்டிருக்கின்றது என்பது உண்மையிலே ஒரு கவனிக்க வேண்டிய ஒரு விடயமாக காணப்படுகின்றது. இந்த வருடம் ஹஜ் யாத்திரைகளிலே நலன்புரி நடவடிக்கைகளுக்காக சென்ற ஹஜ் குழுவின் உறுப்பினர்கள் மற்றும் திணைக்களத்தின் உத்தியோகத்தர்கள் ஆகியோருக்கு ஹஜ் நிதியத்திலிருந்து நிதியை பயன்படுத்துவதற்கான அனுமதி வழங்கப்பட்டிருக்கின்றது. இது அமைச்சருடைய ஒரு அனுமதியின் மூலமாக பெறப்பட்டதாகவும் இன்று இது கூறப்படுகின்றது. எனவே இதற்கான அனுமதி விடயத்தை பொறுப்பான அமைச்சர் அவர்கள் கவனத்தில் கொள்ள வேண்டும். எனவே ஹஜ் நலன்புரி நிதியம் கையாள்வது தொடர்பிலே ஒரு பொறிமுறையை கொண்டு வர வேண்டும். இந்த விடயத்திலே அரசாங்கம் தீர்மானமான ஒரு தீர்மானத்தை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கௌரவ அமைச்சர் அவர்களுக்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அது மட்டுமல்ல, ஹஜ் குழுவின் செயற்பாடுகளிலே அதிருப்தி அடைந்திருந்த முஸ்லிம் சமய பண்பாட்டு திலைக்களத்தின் உத்தியோகத்தரினால் கூட்டாக இணைந்து புத்தாசன மற்றும் சமய விவகார அமைச்சர் விதுர விக்ரமநாயக்க அவர்களுக்கு எழுத்து மூலமான முறைப்பாடும் ஒன்று அவர்களினால் சமர்ப்பிக்கப்பட்டிருக்கின்றன. மேலும் ஹஜ் நலம்புரி திணைக்களத்தில் உள்ள பெண் உத்தியோகத்தர்களுக்கு வாய்ப்பளிக்கப்படாமல் ஆண் உத்தியோகத்தர்களுக்கு மாத்திரமும் அங்கு அனுமதி வழங்கப்பட்டிருக்கின்றது. இதேவேளை இவ்வருட ஹஜ் குழுவிற்கு எதிராக கிழக்கு மாகாணத்தைச் சேர்ந்த 4 முகவர் நிறுவனங்களினால் உயர் நீதிமன்றத்திலே அடிப்படை உரிமை மீறல் மனு ஒன்று தாக்கல் செய்யப்பட்டிருக்கின்றன. இந்த வருடம் கடமைக்கான ஏற்பாடுகளின் போது ஏற்கனவே 2013 ஆண்டு உயர் நீதிமன்றத்தினால் வழங்கப்பட்ட ஹஜ் வழிகாட்டல் மீறப்பட்டமை உள்ளிட்ட மேலும் பல காரணங்களை முன்வைத்தே இந்த மனு தாக்கல் செய்யப்பட்டிருக்கின்றது. இந்த ஹஜ் குழுவின் பாதிக்கப்பட்ட அனைத்து தரப்பிற்கும் நிவாரணம் கிடைப்பதற்காக அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் இந்த சபையினுடைய கவனத்துக்கு கொண்டு வருகின்றேன். அதே போன்று சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, முஸ்லிம்கள் ஹஜ் பெருநாளை எதிர்நோக்கி கொண்டிருக்கின்றார்கள். இந்த தருணத்திலே உல்ஹியாவை நிறைவேற்ற மார்க்க அனுஷ்டமாக காணப்படுகின்ற இந்த விடயத்திலே நாடு முழுவதும் இன்று மாடுகளுக்கு ஒரு வகை தொற்று நோய் பரவியிருக்கின்றது. இந்த விடயம் தொடர்பாக சுகாதார அமைச்சு முறையான எச்சரிக்கை விடுத்துள்ளதா என்ற கேள்வி காணப்படுகின்றது. அது மட்டுமல்லாமல் முஸ்லிம் சமய பண்பாட்டு திளைக்களமும் எவ்வித வழிகாட்டலும் இன்று முஸ்லிம் சமூகத்துக்கு வழங்க தவறியுள்ளது என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலேயே ஞாபகமூட்டுகின்றேன். இது தொடர்பாக எமது பாராளுமன்ற உறுப்பினர் கௌரவ ஹலீம் அவர்கள் பல தடவை துறைசார் மேற்பார்வை குழுவிலே சுட்டிக்காட்டி இருந்தாலும் எந்த ஒரு நடவடிக்கையும் எடுக்கப்படாமல் இருப்பது பொறுப்பற்ற தன்மையை காட்டுகின்றது. அதனால் அதன் காரணமாக இது சம்பந்தமான ஒரு சரியான நிலைப்பாட்டுக்கு வர வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு எதிர்பார்ப்பாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, எங்களுடைய குறிப்பாக கிழக்கு மாகாணத்திலே HND தகமையுள்ள ஆங்கில ஆசிரியர் பதவி வெற்றிடங்களை நிரப்புவதற்காக இன்று அங்கு பரீட்சையிலே போட்டியிட்ட மாணவர்களுடைய பெறுபர்கள் இன்னும் வெளிக்கொண்டு வராத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் இதனால் அவர்கள் பல்வேறு சிரமங்களையும் பல்வேறு கஷ்டங்களையும் அவர்கள் அனுபவித்துக் கொண்டிருக்கின்றார்கள். ஏனென்றால் இவர்கள் 2020 போட்டி பரீட்சையை நடத்தப்பட்டும் இதுவரை காலமும் அவர்களுடைய பெறுபேர் வழங்கப்படாமல் காணப்படுகின்றது. ஆகையால் இந்த பெறுபேர்களை வெளிப்படுத்துவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். அதே போன்று கௌரவ ஆளுநர் அவர்களுக்கும் இந்த விடயங்களை நாங்கள் கொண்டு வந்திருக்கின்றோம். இது சம்பந்தமான விடயங்களை அமைச்சும் கவனத்திலே கொண்டு வந்து அவர்களுடைய பெறுபேர்களை வெளியிடுமாறு கூறி எனது உரையை முடித்துக் கொள்கிறேன்.